හැම දිනාටම සැනසිලිදායක සඳෑවක් ආදරණීය හිතවතුනි ඉරිදා විදසුනට විදසුනක් සති කිහිපයකින් මේ සම්බන්ධ වෙන්නේ පහුගිය සති කිහිපයේ මේ වැඩසටහන නොපැවැත්වුණත් විශ්වාස කරනවා එමෙන්න අහන්නටත් ලැබුණා අඩුවක් නැතිව වැඩසටහන පැවැත්වුණේ නැත කියා අඩුවක් නැතිව පාඩුවක් නැතිව අදාළ පුහුණු වීම් කරගෙන ගිය බව එමෙන්ම ජීවිතයේ තේරුම් ගන්න උත්සාහ කළ බව එතන තමා තැන මේ සියලු වැඩසටහන් පාරුවක් පොරුවක් තමා විය යුත්තේ උපරිම වශයෙන් මේ වැඩසටහන් වලින් කිසියම් උදව්වක් මෙහෙයක් වෙනවද එය සසර තරණය කරන්නට පාරුවක් හදාගන්න කෝටු කැදල්ලක් වැල්පට කරන උදව්ව තමා ඊට එහා දෙයක් මේ කිසිම වැඩසටහනකින් කරන්නත් බෑ කෙරෙන්නෙත් නෑ බලාපොරොත්තු වෙන්නත් බැහැ ආදරණීය හිතවතුනි විදර්ශනාව පිළිබඳව සාමාන්‍ය සමාජයේ තිබෙන මතය භාවනානු යෝගීන් දරන අදහස ගැන විටින් විට විවිධ කෝණවලින් අවධානය යොමු කළා ඒවා ගැන සාකච්ඡා කළා කවුරුත් එකඟ වෙන කාරණයක් තමා විපස්සනාවකින් තොරව සත්‍ය අවබෝධය නොවන බව ධර්ම අවබෝධය වෙන්නේ නැහැ විදර්ශනාවකින් තොරව විශ්වාසයකින් ඇදහීමකින් පින්කමකින් වෙනත් සීල සමාදානයකින් සමාධියකින් සත්‍ය අවබෝධය වෙන්නේ නැහැ. ඒ සියල්ල උපස්කම්භක වෙන්න පුළුවන් ආධාර උපකාර වෙන්න පුළුවන් පසුබිමේ සිට. නමුත් අනිවාර්යයෙන්ම කළ යුතු සිදු කළ යුතු පුහුණුව තමා විපස්සනාව විදර්ශනාව. මේ විදර්ශනාව එක් පැත්තකින් දුෂ්කරයි. ඒ ඇත්ත ඒ ඇත්ත පිළිගන්නට ඕනේ. අන් සියලූම අර ලැයිස්තුවේ තිබෙන සියලූම අනිකුත් ආගමික කටයුතු වලට වඩා විපස්සනාව දුෂ්කරයි. එමෙන්ම අන් සියලු කටයුතු සාමූහිකව සංවිධානය කරමින් එකතු වී කෑගසමින් කරන්න පුළුවනි. මේ සියලුම පින්කම් සියලුම අනිකුත් කටයුතු. නමුත් බැරි විපස්සනාව ඒ සංවිධානය කරන්න බෑ. විපස්සනා භාවනා වැඩසටහන් සංවිධානය කරනවා කීවට විපස්සනාව සංවිධානය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සාමූහිකව එකතු වුණත් විපස්සනාවක් කෙරෙනවද නැද්ද කියන කාරණය තමන් අතේ තියෙන්නේ. එකතු වෙන්නම අවශ්‍යත් නැහැ. එකතු වුණා නොවුණා වෙනසකුත් නැහැ. දැන් මේ ඒ දුෂ්කරතාවය එමෙන්ම විපස්සනාව අප කාටත් කළ හැකි දෙයක්. මේ කාරණයත් නැවතත් අවධාරණය කරන්න අවශ්‍යයි. මහා බුද්ධියක් මහා ප්‍රඥාවක් තිබෙන ත්‍රි හේතුක ප්‍රතිසන්ධියක් සහිත කෙනෙකුට පමණයි විපස්සනා කළ හැක්කේ ඉබඳු අදහසක් තිබෙනවා. ඉතින් ඒ අදහසේ සත්‍යයක් ඇති. නමුත් පටන් ගන්න කාටත් පුළුවන්. විපස්සනාව අනිවාර්යයෙන්ම පටන් ගන්න ඕනෑම මිනිසෙකුට පුළුවන්. සාමාන්‍ය සිහි කල්පනාවක් තිබෙන කියන දෙයක් තේරුම් ගන්න පුළුවන්, සරල පණිවිඩයක් ග්‍රහණය කරගන්න පුළුවන්, ධාරණය කරගන්න පුළුවන් ඕනෑම කෙනෙකුට විපස්සනාව පටන් ගන්න පුළුවන්. විපස්සනාව පටන් ගත්තාම ඒ විපස්සනාව එක්ක යන ගමනින් අර අනිකුත් සුදුසුකම් සම්පූර්ණ වෙනවා. අඩුපාඩුකම් තියෙනවනම්, නුසුදුසුකම් තියෙනවනම් ඒ නුසුදුසුකම් ඉවත් වෙලා සුදුසුකම් බවට පත් වෙනවා. ඒ ප්‍රතිහාරයේ පාන්න විදර්ශනාවට පුළුවන්. නමුත් විදර්ශනාව ගෙහේ ඉන්න කෙනෙකුට, කල් දාන කෙනෙකුට, ඕනෑ කියා හිතන කෙනෙකුට, බැහැයි කියා අලස වූ කෙනෙකුට ඒ ප්‍රාතිහාර්ය පාණ්ඩ එන්නේ නැහැ. ඇවිත් මහ ප්‍රාතිහාරයක් පෙන්වා දහම් මගට ඇදගෙන යන්නේ නැහැ. මේ පටන් ගත්ත කෙනෙකුට, උත්සාහ කරන කෙනෙකුට, යන්න අවශ්‍යතාවයේ තිබෙන කෙනෙකුට තමා ඒ විදර්ශනාවේ ප්‍රාතිහාර්යය පෙන්වන්නේ. කෙසේ හෝ ඊළඟ අදහස තමයි විදර්ශනාව අන්තිමටම තියෙන කාරණයක්. ඊට කලින් කළ යුතු තව බොහෝ දේ තිබෙනවා. ඒ සියල්ල සම්පූර්ණ කර අවසානයේම තමා විපස්සනාව තියෙන්නේ. මේක න දීර්ඝ වශයෙන් කතා කළා, භාවනා කළා නෑ. විපස්සනාව ධම්මගේ මුලින්ම තියෙන කාර්යය. මුලින්ම පටන් ගන්න තැන ඉඳලම විපස්සනාව අවශ්‍යයි. මේ විපස්සනාවෙන් පටන් ගත්තොත් තමා විමුක්ති මාර්ගයේ පැත්තට මුල ඉඳලම යන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන කොහේ හරි ගිහිල්ලා අතරමං වෙන්නත් පුළුවන්, රැඳෙන්නත් පුළුවන්, නවතින්නත් පුළුවන්, මම්මුලා වෙන්නත් පුළුවන්. නැවත එහෙම ඉබඳු තැනකින් විදර්ශනාව පටන් ගන්න ලේසි නෑ. දැන් මුලින්ම විදර්ශනාව අවශ්‍යයි. ඒ විදර්ශනාව අර අන්තිමටම කරන්න කියලා මහා බරපතල බරක් විදිහට ඔලුවට දාන විදර්ශනාව නොවේයි. ඒට වඩා විමසුම් සහගත බවක්, විමර්ශනශීලී බවක්, විචක්ෂණ බවක්, විමසිලිමත් බවක් තමයි එතන තියෙන්නේ. ඉතින් හැම වචනයකම වියන්නක් තියෙනවා. වියන්නක් විදර්ශනා කීවත් විපස්සනා කීවත් ඒ වියන්න තියෙනවා. දර්ශනය පස්ස කියන්නේ දැකීම. මේ වියන්න දැම්මහම එය අවධාරණය කරනවා, ගැඹුරින් දකිනවා, විනිවිද දකිනවා වගේ අදහසක්. මේ විමර්ශනයේදී, විමසිලිමත් භවයේදී, විචක්ෂණශීලී භව, විචාරශීලී භව, මේ හැම තැනකම මේ වියන් නැති. මේ වියන් නැති වෙන නිසාම නොවේ මේ සියල්ල එක පෙළට පෙළ ගැහෙන්නේ. මේ ක්‍රියාවත් එකිනෙකට ආධාර අනුබල දෙන ක්‍රියාව. මේ ගැනත් අප කතා කළා. මේ සතර ඉදිපාද ගැන පැත්තකටම විසිකර තමා තිබෙන කාරණයක් තමයි සතර ඉදිපාද. නම් කරනවා හතර දන්නවා එපමණයි. ඉන් එහාට මේ කිසි දෙයකට අවශ්‍ය නැහැ කියන කාරණේ වගේ පොම් කර තියෙන දෙයක්. නමුත් මත කර පෙන්නවා සතර ඉදිපාද වලින් තොරව මෙලෝ දෙයක් කරන්න බෑ. අඩුම ගානේ පන්සිල්වත් රකින්න බෑ. ගන්න පුළුවන් පන්සිල් රකින්න නම් සතර ඉදිපාද අවශ්‍යයි. ඉන් එහාට තුම් මාර්ගඵල ලබන්නත් සතර ඉදිපාද අවශ්‍යයි. මේ ඉදිපාද වල පටන් ගත්තෙම විමර්ශා ගැන කියා අන්තිම කාරණේ මතු කරගත්තේ හේතුව මේ විදසුනට නිදසුනක් වැඩසටහන විපස්සනාවට බඳුව වැඩසටහනක්. ඉතින් ඒට යමක් එකතු කරන විට එහි එකතු කරන කාරණේ තිබෙන විදර්ශනාමය අංශය හෙලිකල යුතු නිසා ඉන්පසුව අනිකුත් අර මුලින් තිබෙන ඉර්ධිපාද තුන ගැන කතා කළා. ඡන්ද විරිය චිත්ත ඒ කාරණාවලත් මොනතරම් ගැඹුරක් තිබෙනවද, ප්‍රායෝගිකව මොනතරම් භාවිතයට උදව් වෙනවද කියන අංශය අවධාරණය වුණා. ඉතින් විමර්ශාව විමර්ශනය ප්‍රතිවා මේ ප්‍රාග් බෞද්ධ යුගයේ තිබුණු කාරණයක්. ඔය වචනේ තිබුණා. ඒ බොහෝ විට මේ තර්ක විතර්ක වාද විවාද වලට තමයි භාවිතා කළේ. විමර්ශනය තර්ක කොට වාද කොට ඇත්ත ඔප්පු කරගන්නවා. යමක් සත්‍ය නම් ඒ තර්කයෙන් ඔප්පු විය යුතුයි කියන කාරණේ. ඒ තමයි සත්‍ය අසත්‍ය දැනගන්න තිබුණු එක මිනුමක් ඒ කාලේ. වාදයෙන් දිනන්න ඕන. වාදයෙන් ඒ කාරණේ ඔප්පු කරන්න පුළුවන් නම් තමයි ඒ සත්‍ය වෙන්නේ. එම නිසා ඒ කාලය කියන්නේ ඔය ශාස්ත්‍රීය වහන්සේ පහළ වෙන කාලේ ලෝකෙ කොහෙත් වාද විවාද තිබුණා. දඹදිව පමණක් නොවේ, අපරදිගත් ඔය ග්‍රීක ඉතිහාසය ගත්තාම, චීනය ගත්තාම පෙරදිගත් ඒ විශිෂ්ට ගුරුවරුන් අතර, දාර්ශනිකයන් අතර, චින්තකයන් අතර බොහොම ප්‍රබල වාද විවාද තිබුණා. මේ වාද කරන්න බෑ විචාරශීලී බවක් නැත්නම්. ඒ විමර්ශාව ගත්තේ ඒ අර්ථයෙන් තර්කයෙන් ඔප්පු කිරීම, තර්කයෙන් බිඳ හෙළීම. මේ දෙකම කරන්න විමර්ශ කිරීමට තමයි විමර්ශනේ කීවේ. නමුත් ඇතුළත ගමනක් කියන්න නම් තර්කයට බෑ අපව ආධ්‍යාත්මික ගමනක් එක යන හුඟක් දුර ගමන. දැන් තරකේට පුළුවන් කිසියම් උත්තේජනයක් දෙන්න. ඒ උත්තේජනයක් මිස තරකයක් සමග ගමනක් යන්න බෑ. මේ ගමනක් යන්න බැරි දෙයක් වාහනයක් වෙන්නේ නැහැ. තරකයේ දෙනොයි දහමේ විමර්ශනය කියන්නේ විමර්ශා කියන්නේ ඊට වඩා වෙනස් අර්ථයකට, වෙනස් භාවිතයකට ගැඹුරින් විමර්ශනය කිරීම. මේ කාරණයක් අප එක දවසක් කීවා. ඔය අපරාධ රහස් එහෙම සෙවීම, මේ අපරාධ විමර්ශන කොටාසේ තම බාර දෙන්නේ. ඒ සුදුසුකම් තියෙන දක්ෂ නිලධාරීන් තමයි මේ විමර්ශනය කරන්නේ. ගෙලින්ම ගිහිල්ලා අපරාධකාරයෝ අල්ලගන්න බෑ. එහෙම ඕන කෙනෙක්ට පුළුවන්. එහෙම කවුරුවත් නම් ගහගෙන පිටේ නමක් ගහගෙන අපරාධ කරන්නෙත් නෑ, අපරාධ කරලා ඉන්නෙත් නැහැ. ඒත් විමර්ශනයක් අවශ්‍යයි. ඔත්තු හොයන්ට ඕනේ, හෝඩුවාවල් හොයාගන්න ඕනේ, කටකතා වලට ඇහුම්කන් දෙන්න ඕනේ. තර්ක කරන්න යන්නේ කවුරුත් එක්ක තර්ක කරන්න යන්නේ. හැබැයි කියන හැම දෙයක්ම අහනවා. ඇහැට පේන දේ දිහා හොඳට බලන් ඉන්නවා. ඒ ඇහෙන් සහ කනින් තමයි මේ විමර්ශනය කරන්නේ. ඇහිණුයි කනිණුයි සාමාන්‍ය. ඒ අපරාධ විමර්ශන නිලධාරීන් දිවෙන් නාහෙන් එහෙම ලොකු පරීක්ෂණ කරන්න යන්නේ නැහැ. සමහර සුවඳ එහෙම හොඩුවාවක් විදියට ගන්න පුළුවනි. සාමාන්‍යයෙන් ඇහි කනයි තමයි භාවිතා කරන්නේ. දැන් මේ ඉන්ද්‍රිය දෙක තමයි මුලින්ම විමර්ශනයට අවශ්‍ය වෙන්නේ. මේ පිළිබඳ ඊටාම සිත්කලු මෙන්න ගැඹුරු දම් දෙසුමක් තිබෙනවා විමර්ශක සූත්‍රය. විමර්ශක සූත්‍රය එනමින්න. ඉතින් මෙතනදී මේ සූත්‍රෙම කියන්න අදහසක් නැහැ, අවශ්‍යත් නැහැ. මේ සූත්‍රය දැනගන්න ඕනෙත් නැහැ විපස්සනාවට. නමුත් මෙහි මතු කරන මේ භාවිතය, මෙහි මතු කරන මේ අභ්‍යාසය, ක්‍රමවේදය විදර්ශනා යෝගියෙකුට භාවිතා කරන්න පුළුවන්. මෙතන විපස්සනා කියන වචනේවත් නැහැ මේ දේශනේ. මේ සූත්‍ර දේශනාව විපස්සනා වචනෙත් නැහැ. මෙතන කියන්නේ මේ සූත්‍රයේ ඇසූ කියවූ කල්යාණ මිත්‍රයන්ට මතක් වෙනවා ඇති. මෙතන වෙනම කාරණයක් මතු කරන්නේ. මේ සූත්‍රේ පටන් ගන්නෙ ශාස්ත්‍රූන් වහන්සේමයි. සමහර කෙනෙකුගේ ප්‍රශ්නයක් නිසා පිළිතුරක් දෙන අවස්ථා වැඩිනේ. නමුත් මෙතන ඒ කිසි කතාවක් නැහැ. ශාස්ත්‍රූන් වහන්සේම ප්‍රශ්නයක් අහනවා. කොහොමද මේ කෙනෙකු සම්මා සම්බුද්ධද නැද්ද කියලා දැනගන්නේ? මගේ බරපතල ප්‍රශ්නයක් අහන්නේ බුදුන් වහන්සේ ආනවා. මේ මෙතන තව කාරණයක් කියනවා. ඔය අනුන්ගේ සිත් දැනගන්න බැරි කෙනෙකු චේතෝපරිය ඥානය, සාමාන්‍යයෙන් කියන්නේ පරචිත්ත විඥානනිය, ඒ නැති කෙනෙකු කොහොමද තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධද නැද්ද කියලා දැනගන්නේ? මේ තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධ නැද්ද කියලා මොකටද දැනගන්නේ? මේ තථාගතයන් වහන්සේ නම් සම්මා සම්බුද්ධ වෙන්න එපා. ඉතින් අපි හිතන්නේ එහෙමනේ තර්කේ. දැන් තථාගත කියා කියන්නේ බුදුන් වහන්සේට පමණක් නොවේ. කිසියම් මාර්ගයක කිසියම් ආගමක එහි කෙළවරට ගිය කෙනාට ඒ ආගමින් පෙන්නන පාරක් ඉලක්කයක් තියෙනවනේ. ඒ ඉලක්කයට ගිය කෙනාට තමයි තථාගත කියන්නේ. ඉතින් එහෙම ගියා ඉන්නවා. ඉන්න ගියා කියන අයත් ඉන්නවා. ගියේ වූ අයත් ඉන්නවා, ගියපු අය. හැබැයි හැමදෙනාම සම්මා සම්බුද්ධ නොවෙන්න පුළුවන්. මේ කාරණේ හරි වටිනවා. අපි මේ දෙකම පටලවාගෙන ඉන්නවා. එකක් කියා. නෑ, එකක් නෙමෙයි දෙකක්. සියලු ආගම් එකයි කියනවා. ඒ සමානකම් තියෙන්න පුළුවන්. එක වාක්‍යයක දෙක සමානකමක් දැක එකයි කියන්න බෑනේ. පුද්ගලයන් දෙදෙනෙකුගේ පුංචි සමානකමක් දැක දෙන්නාම එකයි කියන්න බෑ. දෙන්න දෙන්නේ බොහෝ වෙනස්කම් තියෙනවා. ඉතින් මේ තථාගත කියා කියන්නේ කිසියම් ක්‍රමවේදයක ක්‍රමවේදයක් තියෙනවාද? ඒ ක්‍රමවේදේ කෙලවරට ගියේ කෙනාට. බුදුන් වහන්සේ මතු කරන කාරණය එහෙම කෙනෙකු සම්මා සම්බුද්ධද නැද්ද කියා කොහොමද දැනගන්නේ? දැන් හිතින් හිත බලන්න පුළුවන් කෙනෙකුට නම් හිත බලලා පුළුවන්. පරසිද්ධාන්නා නෝනක් තියෙන කෙනෙකුට ඒ හිත බලා පුළුවන්. දැන් මෙතන හැම බැරි කෙනෙකු ගැන උන්වහන්සේ මේ සාමාන්‍ය ඔබ අප ගැන තමයි මේ කතා කරන්නේ. අපිට එහෙම හැකියාවක් නැහැනේ. ඉතින් හැබැයි මෙතන එක විශේෂණ පදයක් එකතු කර. කුමක්ද ඒ විශේෂණ පදය? විචාරශීලී කෙනෙකුට. නිකම්ම පරසිද්ධාන්නා නුවණ නැති කෙනෙකු නොවෙයි. විචාරශීලී කෙනෙකුට. සොයන විමසිනිමත් නුවණක් තියෙන කෙනෙකුට කෙනෙකු කොහොමද තථාගතයන් සම්මා සම්බුද්ධද නැද්ද කියා දැනගන්නේ? දැන් ස්වාමින් වහන්සේලා පිළිතුරු දෙනවා, අනේ ඒක නම් අපි දන්නේ, අපි ඔබ වහන්සේ මුල් කරගෙන තමා කරුණු කාරණා ඉගෙන ගන්න. වහන්සේ මේක අපිට කියා දෙන්නේ. එහෙමනම් හොඳින් අහගන්න කියා තන්සුනාත. හොඳින් අහගන්න කියා එහෙමනම් ඔන්න විදේශනය පටන් ගන්න. මුලින්ම කියන්නේ අර කාරණේ. කුමක්ද ඇහැයි කනයි භාවිතා කරන්නේ? හිත බලන්න බැරි නම් අනුමාන කරන්න යන්න එපා. හිතට එන තමන්ගේ සිතලු ආරෝපණය කරන්න යන්න එපා. නිත්‍යයට තමන්ගේ ඇහැයි කනයි හොඳට භාවිතා කරන්න. කියන්නේ යථාර්ථය දකින්න. යථාර්ථය කියන්නේ ඇහෙන දේ, පේන දේ මත තමයි තීරණයකට එන්න ඕනේ. අනුමාන වලට යන්න එපා. මනස්ඥාත වලට යන්නත් එපා. මනස්ඥාත කියන්නේ මම හිතනවා, හිතුවාම ලොකු පැහැදීමක් එනවා, විහි භක්තියක් එන්න පුළුවන්. එහෙම නැතිනම් කලකිරීමක් එන්නත් පුළුවන්. ඒ අනුමාන නිසා අනුමානයට යන්න එපා. ඒ වෙනුවට හොඳින් ඇහැයි කනයි භාවිතා කරන්න. අර විමර්ශනය සමග භාවිතා කළා බලන්න මොනවද බලන්නේ, මොනවද අහන්නේ? ඇහෙන් මොනවද බලන්නේ, කනින් මොනවද අහන්නේ? ඉතින් කියන දේනේ ඇහෙන්නේ කනට. ඒ තථාගතයන් වහන්සේ කියන දේ ඇහෙනවා. උන්වහන්සේ කරන දේ පේනවා. තථාගතයන් කියන කවුරුන් හෝ තමන්ට ගුරුවරයෙක් විදියට ගන්න ඕනම කෙනෙක්. ඒතර බලන්න අන්න විමර්ශනය කරන්න කියන්නේ මේ ටික ඔය ඇහෙන පේන දේ නෙමෙයි. ඒ තුලින් බලන්න මෙතන කෙලෙස් තියෙනවද? කෙලෙස් තියෙනවද? ඒ කියන කරන දේවල් තුල කෙලෙස් මතු වෙනවද? ඇහැට කෙලෙස් පේන්නේ නැහැ. නමුත් ඒ ක්‍රියාව තුලින් ඒ ක්‍රියාව කරන්නේ කිසියම් ක්ලේශයක්ද? ඒ දේ කියන්නේ ක්ලේශයක්ද කියලා විමර්ශනය කර බලන්න. විමර්ශනය කරන්න. ඉතින් එහෙම කරන විට පැහැදිලි වෙනවා නම් උන්වහන්සේ ළඟ එහෙම ඇහැට ඇහින් කනින් විමර්ශනය කළාම කෙලෙස් තියෙන බවක් දැනෙන්නේ නැහැ කියා. එහෙම තීරණයකට එන්න පුළුවන්. එහෙම තීරණයකට ආවහම ඉතින් නවතින්න එපා. මේ තමයි විමර්ශනයේ ලක්ෂණය. සාමාන්‍යයෙන් මේ ඒබඳු අපරාධ පරීක්ෂණයක් වුණත් විමර්ශනයක් පුංචි හොඩුවක් ඔස්සේ ගිහිල්ලා ඒ දේ ලැබුණාම එතනින් නවත්තලා අහු වෙන කෙනා සැකකරු වැරදිකරු කළා දඬුවම් දීම එය මේ බුද්ධිමත් ක්‍රියාවක් නොවේනේ. තව හොයන්ට ඕනේ. ඒතරොන්න දෙවෙනි විමර්ශනය එතනින් ඊළඟට කියන. දැන් ස්වාමීන් වහන්සේ සතුටු වෙනවා පළවෙනි ක්‍රමවේදයේ කුමක්ද දෙවෙනි බුදුන් වහන්සේ දේශනා කරන එතනින් නවතින්න එපා. දෙවෙනි ක්‍රමවේදය තමයි සාමාන්‍යයෙන් බැලුවාම යහුවාම එකපාරට නොපෙනෙන කෙලෙස් තියෙන්න පුළුවන් ඒවා වරින් වර තමයි මතුවෙන්නේ. කෙනෙකුගේ හැසිරීමේදී ජීවිතේදී මතුවෙන්නේ වරින් වර. කොයි වෙලේ මතුවේද දන්නේ. කෙනෙකු බලාගෙන ඉන්න පුළුවන් තව කෙනෙකු දිහා කියන දේ අහගෙන ඉන්න පුළුවන් සමහරට පැය 7-8. ඒ මුළු පැය 7-8ේදීම කිසිම ක්ලේශයක් එතන ක්‍රියාත්මක වුණු බව ඒ ඇහෙන දෙයින් පේන දෙයින් දැනුනේ නැහැ. නමුත් ඊළඟ තප්පරේ කියන දෙයින් කරන දෙයින් ශනිකව ක්ලේශයක් මතුවෙන්න පුළුවන්. ඉතරන්නේ දෙවෙනි කාරණේ ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඒ ගැන විමර්ශනයක් කර. වරින් වර විතින් විත කලින් කලට කෙලස් මතුවෙනවද කියලා. එහෙම බැලුවහම නැති බවක් පේන්න පුළුවන්. එතනින් නවතින්නත් එපා. එතනින් නවතින්න එපා. මේ තවත් කාරණා තවත් විමර්ශන විමර්ශනය කරන කරලීතු අංශ කීපයක් ගැන කියනවා මෙතන. ඊළඟ කාරණේ තමයි පිරිසිදුකම් බලන්න. ආධ්‍යාත්මික පවිත්‍රත්වය. ඒ පවිත්‍රත්වය ඒ තැහින් කණින් තමයි. වෙන නෑ. තැහින් කණින් කරන විමර්ශනයක් මේ. ඒ කියන කරන දේවල් ඇතුලේ පිවිතුරු බවක් තියෙනවාද? මමත්වයෙන් කිලිටු වෙලාද? බලන්න. යටි අරමුණු තියාගෙන දෙහෙම දේවල් කියන්නේ කරන්නේ. තව කෙනෙකුට පහර දෙන්නද? තව ගුරුවරයෙකුට. එහෙම නැතිනම් මේ බොහෝ දේවල් කරෙන්න පුළුවන්. පහදවා ගන්න කියනවා. යමක් ලබා ගන්න කියන්න පුළුවන්. මේ බලන්න ඒ කිසි දෙයකින් අපවිත්‍ර නොවුණු ස්වභාවයක් තියෙන. ඒක නැත් විමර්ශනයක් කරන්න. එසේ විමර්ශනය කරන විට අන්න පේනවා එහෙමත් නැහැ. හොඳටම පිරිසිදුයි, හොඳටම පිරිතුරුයි. දැන් හරිද? නෑ. එතනින් නවතින්නත් එපා. තවත් කාරණා දෙක තුනක් කියලා. කුමක්ද? මේ පවිත්‍රත්වය ක්ෂණිකව ඇති වූ දෙයක්ද නැතිනම් දීර්ඝ කාලයක් තිස්සේ පවතින ස්වභාවයක්ද? ඒ ගැනත් බලන්න. මේ ක්ෂණිකව පවිත්‍රත්වයක් ඇති වෙලා නැති වෙන්න පුළුවන් පිවිතුරු සිතක් ඇති වෙලා. එහෙනම් මේ පිවිතුරු බව දිගු ඉතිහාසයක් තියෙනවා. ඒ ගැන බලන්න. මේ කාරණා කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක විපස්සනාවට කොහොම සම්බන්ධ වෙන්නේ. මේ සම්බන්ධ වෙනවා. අපි තව එකක් දෙකක් මේ සූත්‍රේ අවධාරණය කරන ටික කියා එතෙන් තේමු. එහෙන් බලන විට පේනවා නෑ දීර්ඝ කාලීන වශයෙන්ම මේ පවිත්‍රත්වය ස්ථාවරයි. ඊළඟට මේ ඊළංකාරණේ තමයි කෙනෙකු ගැන කවුරුවත් දන්නේ නැත්නම් ඒ තථාගතයන් කියන්නේ කවුරු හරි කිසි කෙනෙක් දන්නේ නැහැ ලෝකෙම දන්නේ නැහැ. ඉතින් එහෙම කෙනෙකු මෙහෙ ඉන්න පුළුවන්. ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන්. නමුත් ප්‍රසිද්ධියට පත්වන විට එබඳු කෙනෙකු පිළිබඳ සමාජයේ ලෝකයේ දැනගන්න විට ප්‍රසිද්ධ කෙනෙකු වන විට කීර්තිය ලැබෙන විට අර කවුරුත් නොදැන හිටි කෙනා වෙනස් වෙන්න පුළුවන්. එයා පිරිහෙන්න පුළුවන්. ප්‍රසිද්ධියත් සමග ලාභ සත්කාරත් සමග කීර්ති ප්‍රශංසා සමග බලන්න එයා පිරිහෙනවද කියලා. ඒවා වැඩි වෙන්න පිරිහෙනවද. එහෙම කෙනෙකුට ඉන්න දෙන්නේ හුදකලාව. කිසියම් විශේෂත්වයක් තිබෙනවා කියා සමාජයේ දැනගත්තාම විශේෂයෙන් මාධ්‍ය දන්නවා ඒයට පුදුම ඉවත් තියෙන්නේ. මොනවා හරි විශේෂත්වයක් තියෙනවා නම් ඒ විශේෂත්වයේ ලොකු ආධ්‍යාත්මික දියුණුවක ප්‍රතිඵලයක් වෙන්න අවශ්‍ය නැහැ. දැන් සාමාන්‍ය කෙනෙකුට වැඩිය වෙනස් දෙයක් කරන කියන හිතන කෙනෙකු කියා දැනගත්තාම ඉතින් ලොකු ප්‍රසිද්ධියක් වෙනවා. ඒ ප්‍රසිද්ධියත් සමග ආරාධනා ලැබෙනවා. ප්‍රශංසා ලැබෙනවා. සම්මාන ලැබෙනවා. තනතුරු ලැබෙනවා. තෑගි ලැබෙනවා. දීනා ලැබෙනවා. දැන් මේවා නැතුව ඉන්න කාලේ හිටි අහිංසක කෙනාමද දැනුත් ඉන්නේ. ඒ චාම් අල්පේච්ච නිර්හංකාර කෙනාම දින්නේ නැතිනම් මේ දේවල් ලැබෙන්න එයා පිරිහෙනවද කියලා බලන්න. අන්න ඊළඟ විමර්ශනේ. ඒ තථාගතයන් ගැන බලන්න. තථාගතයන් ගැන බලනකොට ඒ කාරණියත් පේන්න පුළුවන්. මේ තථාගතයන් කියන්නේ තථාගතයන් වහන්සේ කියන්නේ නැතුව අර මුල් කාරණේ නිසා වහන්සේ කිවට කමක් නැ ඕන කෙනෙකුට. ඉතින් මේ සම්මා සම්බුද්ධ මේ සම්බුදුරජාණන් වහන්සේ තථාගතයන් දෙදෙනෙක් නිසා. ඒ වුණාට කමක් නැ ඕන කෙනෙකුට වහන්සේ කියන්න පුළුවන්නේ. මේ අපි කාගවත් හිතක් විදවන්න අවශ්‍ය නැහැ. තථාගතයන් වහන්සේ කියමු. දැන් එහෙම බැලුවාම පේනවා ඒ අප විමර්ශනයට භාජනය කළ කෙනා ඒ තථාගතයන් වහන්සේ එහෙමත් නැහැ. කවුරුත් නොදැන ඔහි පැත්තකට වී එකලාව උදකලාව සිටි අහිංසක කෙනාමයි ඒ චාම් නිර්හංකාර අල්පේච්ච කෙනාමයි අර ප්‍රසිද්ධිය ලැබෙන විටත් මහ පිරිසක් අනුගාමිකයන් බවට පත්වන විටත් සමාන තනතුරු ලැබෙන විටත් තව තාන්නමාන ලැබෙන විටත් එතන ඉන්නේ ඒ කෙනාමයි. පිරිහීමක් නැත. බොහොම කලාතුරකින් එහෙම දකින්න ලැබෙන්නේ අර තිබුණු හොඳ ප්‍රසිද්ධියත් සමග සාමාන්‍යයෙන් නැති වෙනවා. නිර්හංකාර බව නැති වෙනවා. ඕන කෙනෙකුට ඇවිත් තමන් සමග කතා කළ ප්‍රශ්නයක් විසඳ ගන්න තිබුණු ඉඩ හිරෙනවා. එක්තරා පිරිසකට සීමා වෙනවා. බොහෝ දේ බලාපොරොත්තු වෙනවා සාමාන්‍ය ලෝකේ. ඉතින් බොහෝ තථාගතවරු ඒ නිසා බුද්ධත්වය ලැබුවන් නොවේ කියන කාරණේ පේනවා ඔය ප්‍රසිද්ධියත් සමග. මේ ප්‍රසිද්ධිය හොඳම මිනුමක් ආධ්‍යාත්මික ගුරුවරයෙකුව හොයාගන්න. ප්‍රසිද්ධිය විනාශ කරනවා බොහෝ ආධ්‍යාත්මික ආධ්‍යාත්මයක් නැති ගුරුවරුන්. ආධ්‍යාත්මයක් නැත්නම් එබඳු ගුරුවරුන්ව ගුරුවරුන් විදියට ලෝකෙට ප්‍රසිද්ධ වෙනවා. නමුත් සම්පූර්ණ ප්‍රසිද්ධිය විසින් විනාශ කරනු විනාශ කර දමනු ලබන. දැන් එහෙමත් නැහැ. දැන් හරිද? නැහැ. තවත් එක කාරණයක් කියලා. ඒ කාරණේ නවත්තමු. අපේ සූත්‍රය විමංශක සූත්‍රය. මොකද්ද මේ කාරණේ? අන්තිමට කියන්නේ යන කාරණේ මේ. දැන් මෙතන තොන්න හොඳට රැවටෙන්න පුළුවන් තැනක්. අර කාරණා වලටත් රැවටෙන්න. මෙතන විශේෂයෙන් රැවටෙන්න තැනක්. කුමක්ද? කාමයන් නැති වෙන්න පුළුවන්. කාමයන් නැත. ඒ කාමයන් නැත්තේ ඇයි කියලා විමර්ශනය කරන්න. දන්න කාරණේ. අපි නම් හිතන්නේ එකපාරට කාමයන් නැහැ, අකාමයන් නැහැ, කාම නැහැ. එහෙනම් හරි. එහෙම නෙමෙයි, කාමයන් නැත්තේ ඇයි? හේතු දෙකක් කියනවා. මේ හේතු දෙක තියෙනවද බලන්න. කාමයන් නැතිවීම ප්‍රතිඵලයක්. ඒ ප්‍රතිඵලය ලැබුවේ ඒ ඵලයටපත් උනේ මේ හේතු දෙක නිසාද? පළවෙනි හේතුව මොකද්ද? බය නිසාද මේ කාමයන් නැත්තේ? කෙනෙකු බය නිසා කාමයන් පසුපස නොයා ඉන්න පුළුවන් ආදීන වලට බය. ඒ වගේම චෝදනා වලට බය. කාමයන් පසුපස නොයා ඉන්න පුළුවන්. ඒ හේතුව නිසාද මේ කාමයන් නැත්තේ? බිය නිසාද? නැත්නම් බියක් නැතිවම බියකුත් නැහැ කාමයෙන්නුත් නැද්ද? ඒ කාරණේ බලන්න. දෙවෙනි කාරණේ තමා රාගේ තියාගෙන කාමයේ නැතුවද ඉන්නේ මේ. එහෙම නැත්නම් වීතරාගී බව නිසා කාමයේ නැතුවද ඉන්නේ. කාමයේ කියන්නේ පේන දේ, කන බොන දේවල් පේනවා, අඳින පළඳින දේ පේනවා. දැන් ඒ පරිහරණය කරන දේ පේනවා. ඒව තමයි කාම කියන්නේ. එතකොට මේ මේවා පිළිබඳව තියෙන ගිජු බබ, මේවා පසුපස යෑම, හඹා යෑම, සොයා යෑම නොකරන්නේ කෙනෙකු එයා කරනවද නැද්ද කියලා නෙමෙයි බලන්නේ. දැන් ඒක කරන්නේ නැහැ කියන එක අර කලින් විපර්ශනයේදී පැහැදිලි වුණානේ. දැන් මෙතන ඊට වඩා සියුම් කාරණයක්. එහෙම නොකරන්නේ බය නිසාද නැතිනම් විරාගය නිසාද බලන්න. ඉතින් එහෙම බැලුවහමත් පේනවා නම් බියක් නැහැ. බිය නිසා නෙවෙයි කාමයන් නැතුව ඉන්නේ, බිය නැතුවම ඉන්නේ. එමෙන්න රාගයක් නැහැ. වීතරාගී බව නිසායි මේ කාමයන් ගෙන් තොරව ඉන්නේ. දැන් එහෙමනම් එබඳු තථාගතයන් වහන්සේ නමක් සම්මා සම්බුද්ධයි කියා නිගමනයකට එන්න පුළුවන්. ඔය විමර්ශනය ඔය මුලේ ඉඳලා අගටම කළහම. මෙතන මේ විශ්වාස මාත්‍රයක්, ඇදහීම් මාත්‍රයක්, එහෙම නැත්නම් ඕපදූපයක් නිසා නොවෙයි කිසියම් ගුරුවරයෙකු ශාස්තෘත්වයට පත් කරගන්නේ, ශාස්ත්‍රූවරයෙකු විදිහට තීරණය කරන්නේ, නැත්නම් සම්මා සම්බුදුවරයෙකු විදිහට පිළිගන්නේ ඒ විශ්වාස මාත්‍රයකින්, ඇදහීම් මාත්‍රයකින්, පොතක තියෙන කාරණයකින්, ආරංචියකින්, උපදූපයකින්, මාධ්‍යයකින් නෙමෙයි. ඒ කාරණේ කිසිම මාධ්‍යයකට පවරන්න එපා. ඒ වගකීම අපට හොඳ ගුරුවරයෙකු හොයා දෙන්න, ශාස්ත්‍රූවරයෙකු හොයා දෙන්න නෑ. මාධ්‍ය ඔය විමර්ශනය කරන්නේ නැත. කිසිම මාධ්‍යයක් ඔය මීමාංසක සූත්‍රයේ කියන විමර්ශනය කරන්නේ නැහැ. මාකට් කරන්න පුළුවන්ද කියන එක තමයි බලන්නේ. එපමණයි මාකට් කරන්න පුළුවන්ද. ඉතින් මෙතන බලන්නේ මාකට් වුණත් නැතත් වෙනම කාරණා ටික. දැන් මේ සූත්‍රයේ තව කාරණයක් තියෙනවා, ඒකත් කියන්නම්. දැන් මේ සියල්ල පේනවා මෙහෙම, අන්න එහෙමනම් ඇහුම්කන් දෙන්න සූදානම් වෙන්නේ ඉබඳු කෙනෙකුට. ඉබඳු කෙනෙකුට ඇහුම්කන් දෙන්න සූදානම් වෙන්නේ. ඇහුම්කන් දෙන විට ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කරන කාරණා තමාතුලින්ම දකින්න පුළුවන්. තමාතුලින්ම දකින්න පුළුවන්. තමාතුලින්ම දකින විට අන්න ඇති වෙනවා යම සද්ධාව. ඒ සද්ධාවට ආකාරවති සද්ධා කියා මේ සූත්‍රයෙන් සඳහන් වෙනවා. ආකාරවති සද්ධා. දැන් අපි එතනින් ඒ සූත්‍රේ නවත්තමුකෝ. දැන් මේ කාරණේ ගත්තත් මෙතන මාර්ගය තියෙනවා. ඔය ටික හොඳටම ඇති මාර්ගයේ. නමුත් දැන් මේ කාරණේ මෙතනින් කිව්වේ මාර්ගයක්, එහෙම මාර්ගයක් කියන්නම නොවේයි. එකක් තමයි මේ මේ ආධ්‍යාත්මික ගමනට, දහම් මගට, විශේෂයෙන් භාවනාවට ලොකු කැපවීමක් කර හැම දෙනාම එන්නේ. නමුත් ඇවිත් අතරමං වෙනවා, මම්මුලා වෙනවා, වල්මත් වෙනවා, කලකිරෙනවා, ඒ වගේම අමාරු වෙටෙනවා. එහෙම නම් අපි කාට හරි බයිනවා. කාට හරි බයිනවා. ගුරුවරයෙකුට බයිනවා. හිතවතුනි, එතන කාටවත් බැනලා වැඩක් නැහැ. කිසි කෙනෙකුට බැනලා වැඩක් නැහැ. මේ විමර්ශනය කරන්න ඕන. මේ ගුරුවරයෙක් තෝරගන්න මෙන්න මේ විමර්ශනය කරන්න. විමර්ශනය නොකර අර මාධ්‍යයට බාර දීලා මාධ්‍යයෙන් අවධාරණය කරන, රෙකමෙන්ඩ් කරන, එහෙම නැත්නම් උපදූපයක් ආරංචියකින් එහෙම ගිහිල්ලා හරියන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන්. ඒ කාරණේ කියන්නත් නෙමෙයි මේ ටික අද ගෙනාවේ. දැන් ඔය බාහිර කෙනෙකු ගැන, බාහිර ගුරුවරයෙකු ගැන ඔය විමර්ශනය කරන්න කියන්නේ. මේ විපස්සනාවේදී අපි ගැනම ඔය විමර්ශනය කරන්න. ඒ කාරණේ විමර්ශක සූත්‍රයේ අවධාරණය කරන්නේ. විමර්ශක සූත්‍රයේ අවධාරණය කරන්නේ ඒ තථාගතයන් වහන්සේ කෙනෙකු සම්මා සම්බුද්ධද නැද්ද කියා දැනගන්න. අර පරචිත්ත විඥාන ඥානෙ නැති නමුත් විමර්ශනශීලී හිතක් තියෙන කෙනෙකු මොකද්ද කරන්න ඕන? කුමක්ද කළ යුත්තේ? ඉතින් කරන්න තියෙන ටික. දැන් මේ ටිකම අපි දිහාට හරවාගෙන අපි ගැන ඔය විමර්ශනය කිරීමට තමයි විපස්සනා කියන්නේ. ඉතින් එහෙන් බැලුවොත් විපස්සනාව ලේසි. රසවත් නේ. ඔය විදිහට විපස්සනා කරනවා නම් ඒක රසවත්. අපි ගැන බලන්න ඕනේ අපි කරන කියන දේවල් කෙලෙස් ඇතුවද කියන්නේ කරන්නේ නැතුවද. එහෙන් බලන්න. ඒක පාට තීරණයකට එන්න එපා. අපි ප්‍රත්‍යඥයි. අපි කෙලෙස් සහිත මිනිසුන්, කෙලෙස් සහිත සත්වයන්. ඒක බලන්න දෙයක් නැහැ. කෙලෙස් තියෙන. නැහුවහම සහ මේ භාවනාවේදී මේ කාරණේ කීවහම කරන්නේ නැහැ. බොහෝ දෙනෙකු කරන්නේ නැහැ. කරන්නේ නැත්තේ මේ పూర్ව විනිශ්චයට නිගමනයට එනවා. මොනව බලන්නද තියා? කෙලෙස් තියෙනවනේ. එයා යම් තියෙන මොනවද ඔබ බලන්නේ? 아무තේ විභාග කරන්නේ මොකටද? මෙයා තමයි වැරදිකාරයා. 아무තෙන් අපරාධ පරීක්ෂණයක් කරන්නේ මොකටද? නඩුවක් අහන්නේ මොකටද? මෙයා තමයි වැරදිකරුව. වට කාලේ නාස්ති කරන්න ඕනේ. දඬුවමක් දීලා අල්ලගත්ත තැනම දඬුවම් දෙන්න. දැන් මේ මානසික తත්වය, මේ මෙන්ටලිටි එක තමයි භාවනාවට නැටක් තියෙන්නේ. මේ මොනවා කරන්නද? අපි කොහොමද කෙලෙස් සහිතයි? වැරදි කරන්නේ? අකුසල් තියෙනවා. යමතින් මොකටද ඒ ගැන හොයන්නේ? නෑ, ඒ විශ්වාසයක්. ඒ විශ්වාසය. ඒ විනිශ්චය. විමර්ශනයක් නොවේ. විපස්සනාවේදී අප මේ විමර්ශනය කරන්න. කරනකොට තමයි මේ කෙලෙස් කියන්නේ මොනවද? මේ වචනේ නෙවෙයි. කෙලෙස් යනු කුමක්ද? ඒ ක්‍රියාවක්නේ. එතන කෙලෙස් කියන්නේ දෙයක් නොවේ, ක්‍රියාවක්. ඒ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? අපේ කතාව හැසිරීමට මුලින් කොහොමද ක්ලේශයක් ඇවිත් ඒ හැසිරීම කතාව මෙහෙවන්නේ? මෙහෙවන්නේ කොහොමද? අන්න බලන්න, විමර්ශනය කරන්න. හැසිරීමෙන් විමර්ශනය කරන්න. මේ කවුරු කියන එකද මෙයා කියන්නේ? එයා කියන්නේ අපිමයි. ඉතින් මේ අප කියන්නේ කවුරු, කාගේ වචනද? අප මේ කරන්නේ කාගේ අනත්ත ක්‍රියාත්මක කරන්නේ බලන්න. බාහිර කෙනෙකු නෙමෙයි, අභ්‍යන්තරයි. එහෙන් බලනකොට මේ කෙලෙස් හඳුනාගන්න පුළුවන්. කෙලෙස් හැමෙලියෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සමහර විට බැලුවම නැහැ. පැයක් විතර දැන් භාවනා කරනකොට බොහෝ දෙනෙකු කියනවා නෑ කිසි සිතිවිල්ලක් නෑ. සමා වෙන්න කිසිම සිතිවිල්ලක් නෑ. දැන් ඒ අර පළවෙනි විමර්ශනේ එතන නවතින්න එපා. බලන්න ක්ෂණිකව මතුවෙන කෙලෙස් තියෙනවා. භාවනා වැඩසටහනක ඉන්න විට එන්නේත් නැහැ. භාවනා මධ්‍යස්ථානයක සෙනසුනක අසපුවක ගල් ගුහාවක ඉන්න විටත් එන්නේ නැහැ. නමුත් ක්ෂණිකව එන්න පුළුවන්. අන්න ඒක බලන්න ක්ෂණිකව මතුවෙන කෙලෙස් තියෙනවා. විමර්ශන තුන්වෙනි කාරණේ අර පවිත්‍රත්වය ආධ්‍යාත්මික පිවිතුරු බව මොන මට්ටමටද තියෙන්නේ බලන්න. විශේෂයෙන් ඉන්ද්‍රියන් සමග ගනුදෙනු කරන විට, බාහිර ලෝකයත් සමග ඉන්ද්‍රියන් හරහා ගනුදෙනුවකදී බලන්න ඒ පවිත්‍රත්වය තියෙනවද, මොන මට්ටමින්ද තියෙන්නේ, කොතනද කිලුට වෙන්නේ බලන්න. ඒ විමර්ශනය කරන්නේ කිලුට වෙන අවස්ථා තියෙනවද, පිවිතුරු බවක් තියෙන වෙලාවල් නැති. හිත නරක් වෙනවා කියන්නේ හිත පිරිසුදු වෙනව නරක් වෙනවා. ওই දෙක අපි සරලව ගමුකෝ. හිත නරක් වෙන අවස්ථා මොනවද, හිත පිරිසිදු වෙන අවස්ථා මොනවද? මොන දේ කරනකොටද පිරිසිදු හිතකින් කලේ, කිලිටි හිතකින් මොනවද කලේ කිව්වේ බලන්න. ඊළංකාරණය දැන් බලනකොට හරි පිරිසිදුයි කියා පේනවනේ. පේනවා කියන්නේ එතකොට බලන්න මේක මේ ක්ෂණික පිරිසිදුකමක්ද නැතිනම් දිගටම තියෙන පිරිසිදුකමක්ද? එක මොහොතක පිරිසිදුයි කියා සහතිකයක් ලියාගන්න එපා. කවුරු හරි සහතිකය ලියලා දෙන්නත් පුළුවන්. ඒ වෙලාවේ හම්බෙත් හිටියා හැලෙන්නේ නැතුව හිටියා කියන අත්දැකීමක් අරගෙන දැන් බොහෝ දෙනෙකු මුණ ගැහෙනවා. ඒ අය ගැන හරි අනුකම්පාවක් ඇති වෙන්නේ, කරුණාවක් ඇති වෙන්නේ මේ සහතිකත් අරන් එනවා. විවිධ ආධ්‍යාත්මික සහතික. සමහර වෙලාවට ඇත්තටම කොළවල ලියපු සහතිකක් තියෙනවා. වොයිස් කට් තියෙනවා. ඒ වොයිස් කට් එකෙත් තියෙනවා ඒ ගුරුවරයා සහතිකයක් දෙනවා. ඒ තමන්ගේ අත්දැකීම කිව්වහම මේ එක අත්දැකීමක් අහලා ඒ ගුරුවරයා කියනවා එහෙනම් ඔබ ඉන්නේ ඔය අත්දැකීම ලැබුවා නම් මෙහෙම තැනක ඉන්නේ අර එහෙම තැනක ඉන්නේ කියා සහතිකයක් දෙනවා. මේ සමහර විට තමන්ම සහතික ලියාගන්න වෙලාවලුත් තියෙනවා එක අත්දැකීමක් අරගෙන. එහෙම හදිස්සි වෙන්න එපා. බලන්න ඒ අත්දැකීමෙන් ලැබූ අවබෝධය හා වෙනස දිගටම තියෙනවද? දිගටම තියෙනවද නැත්නම් ඒ වෙලාවේ තිබිලා ටිකකින් නැති වෙලා දැන් මතකයක් බවට පමණක් පත් වෙලාද? ඒතර මතකයක් සහ සහතිකයක් පමණක්ද තියෙන්නේ? නැතිනම් එය පැවැත්ම තුල ස්ථාවරද කියලා බලන්න. ඊළංකාරණය දැන් ඔය භාවනාව පටන් ගත්තාම එන බාධා වෙනස්. ඒකට වෙලාව නැහැ. අනිත් අය කරන්න දෙන්නේ නැහැ. අසනීප පැහැදෙනවා. වැඩ වැඩි වෙනවා. ඒ භාවනා වගේ දෙයක් පටන් ගන්න එනකොට එන බාධා. ඒ නිසා බොහෝ දිනකට කරගන්න බැරි වෙනවා. පටන් ගන්නම් බැරි වෙනවා. නමුත් කාලයක් කරගෙන යනකොට ওই බාධා ජය අරගෙන යනකොට ඔය බාධා ටික නැති වෙනවා. මොනවද වෙලාව ලැබෙනවා. අනිත් පැයෙන් බාධාත් නැහැ. අඩුයි. තැන් ලැබෙනවා, ගුරුවරුන් ලැබෙනවා, විවේකී ලැබෙනවා, ඒ සියල්ල ලැබෙනවා. දැන් මේ සියල්ල ලැබෙලා දැන් මෙයා භාවනා කරන කෙනෙකු, ධම්මගේ ගමන් කරන කෙනෙකු, ආධ්‍යාත්මික පුද්ගලයෙකු කියන ඒ හඳුනා ගැනීම, ඒ අනන්‍යතාවය සමාජයේ ආරෝපණය කරනවා. පවුලේ වෙන්න පුළුවන්, රැකියාව කරන තැන අය, යහළුවන්, යෙහෙළියන්, ඥාතීන්, මාධ්‍ය, ඒ කොහොම හරි ටේබල් එකක් ගන්න. අය භාවනා කරන්න. එයා මේ වටනේ මේ මොනවා හරි එහෙම ලොකු තැනක තියෙනවා. ලොකු ස්වේදිකාවක් හදලා ඒ උඩ තියෙනවා. අන්න එහෙම ඒ වළක්වන්න නම් බෑ. මේ පුළුවන් තරම් මේ රහසින් කරන්න කියන්නේ එයයි. නමුත් ඒ කෙලවරටම රහසින් කරන්න ලැබෙන්නේ නැහැ. මාරයා කොහොමත් මේ උපදූප පතුරවනවා. ඔය හැම උපදූපයක්ම පතුරවන්නේ මාරයා. මාරයා සහ මාරයාගේ නියෝජිතයන් මේ මාරයා මේ පණිවිඩය පතුරවනවා. මුලින්ම මාරයා කරන්න දෙන්නේ පටන් ගන්න දෙන්නේ වැඩ වැඩි කරනවා, ලෙඩ හදනවා. අනිත් අය අධෛර්යමත් කරනවා. ඒ බොහෝ දේ කරනවා. තමන්ට බෑ කියලා හිතෙනවා, කම්මැලි කම එනවා. නමුත් පටන් ගත්තට පස්සේ ඒ පළවෙනි අදිරේ මාර සේනාව දහු නොවි ඉදිරියට ගියාම ඔන්න මාරයා ඊළඟට එන ක්‍රමය තමයි මෙයා බොහෝම හොඳ කෙනෙක්, අවංක කෙනෙක්, ඒ වගේම ආධ්‍යාත්මික කෙනෙකු කියා හංවඩු ගහලා ප්‍රසිද්ධ කරලා ප්‍රචාරය කර. ඒ කරන්නේත් මාරයා. දැන් එතකොට බලන්න දැන් මේක හැමෝම අත්දැකලා ඇති. හැමෝටම මේ අත්දැකීම ලැබී ඇති. එතකොට බලන්න අර අහිංසක හිටි කෙනාද දැන් ඉන්නේ. දැන් එයා රඟපාන්න යනවද? නැති ගුණ පෙන්වන්න හදනවද? ඉස්සර ඔහේ හිටියා. භාවනාවත් කළා, අනිත් වෙලාවට සාමාන්‍ය ජීවිතෙත් හිටියා. නමුත් දැන් ද්විත්ව රංගනයක යෙදෙනවද බලන්න. ඒක පිරිහීමක්. රඟපානවා කියන්නේ පිරිහීමක්, දියුණුවක් නොවේ. ඒ සක්කාය දිට්ඨිය. රඟපාන්නේ සක්කාය දිට්ඨිය. ඒ සක්කාය දිට්ඨිය වැඩි කර කර සංසාරයෙන් එතෙර වෙන්න බෑ. එතන ඔන්න ඒ විමර්ශනය කරන්න තමන් ගැන. ඊළඟට අන්තිම කාරණය අර මේ කාමයන්, කියන්නේ සාමාන්‍ය ලෞකික අවශ්‍යතා මේවා පරිහරණය කිරීම අඩු කරලා තියෙන්නේ, ඈත් වෙලා තියෙන්නේ බය නිසාද නැත්නම් ඇත්තටම විරාගය නිසාද කියලා බලන්න. රාගය තියාගෙන, කියන්නේ ඕනෑකම තියාගෙන නොකර ඉන්නවද, නොගෙන ඉන්නවද, නොයා ඉන්නවද, නැත්නම් අනිත් අය දොස් කියයි විවේචනය කරයි, නැත්නම් තමන්ගේ හිතම දොස් කියයි, ඒ වගේ බියක් නිසාද නොකර ඉන්නේ? එහෙම නැත්නම් ඇත්තටම ඒ පිළිබඳ ආශාවක් නැති නිසාද? ඒ ගැනත් අපම අපදිහා බලා අපම අපව විමර්ශනය කොට නිගමනයකට එන්න ඕනේ. ඒතර මේ තමයි විමර්ශනය. මේ විමර්ශනයේ තියෙන්නේ අර විමර්ශක සූත්‍රයේ තථාගතයන් සම්මා සම්බුදු අජානන් වහන්සේ නමක්ද නැද්ද කියා බලන්න කරන විමර්ශනය. ඒතර විමර්ශාව ඒ වචනේ භාවිතා කරන ක්‍රමය. නමුත් මේ විමර්ශනයේම අපේ පැත්තට හරවගෙන කළොත් ඒ විදර්ශනා. මේ විදර්ශනාව. ඉතින් මේ විදර්ශනාව කාටද කරන්න බැරි? මොනවද අවශ්‍ය දැනුම? සුදුසුකම්. විශේෂ තැනක් ඕනේද? ඉරියව්වක් අවශ්‍යද? සුවිශේෂී ගුරුවරයෙක් ඕනේද? නෑනේ. එහෙම අවශ්‍ය නෑ. ඉතින් මොනතරම් වටිනවද? මොනතරම් වටිනවද? මොනතරම් දුර ගමනක් යන්න පුළුවන්ද මේ විමර්ශනේ? විපස්සනාවේ විදර්ශනා මාර්ගයේ කෙලවරටම යන්න පුළුවන්. යන්න පුළුවන් වෙන්න ඕන. කෙලවර පැත්තකින් තියන්න සෑහෙන දුරක් යන්න පුළුවන්. ඒ නිසා මේ සතර ඉද්ධිපාද මොනතරම් වැදගත් භූමිකාවක් දහම් මගෙහි පෙන්නනවද, ක්‍රියාත්මක කරනවද, පැහැදිලි ඉන්නේ. එයින් මේ විමර්ශක විමර්ශනය විමර්ශනය තමා අනිත් ඉර්ධිපාද තුනම විදර්ශනාව පැත්තට කරකෝලා ගන්නෙ. මෙතෙම සාමාන්‍ය ලෞකික දෙයට භාවිතා වෙනවා. ලෞකික දෙයට භාවිතා නොවි විදර්ශනාව පැත්තට හරවා ගන්නෙ විමර්ශනයේ විසින්. ඒ විමර්ශනය මේ ආකාරයටත් කරන්න පුළුවන්. හොඳයි හිතවතුනි, ඒ පැහැදිලි ඇති දැක්ම ඒ ක්‍රමවේදය ප්‍රායෝගිකව කරන්න පුළුවන් කියන හැඟීම ඇති. එය අමතක වෙන්නට නොදී මේ භාවනා කාලයේ ආවර්ජනයක යෙදෙමු. නැවත හිතේ ධාරණය කරගන්න හා ඒවා භාවිතා කරන ආකාරය හිතටම පැහැදිලි කර දෙන්න. මේ මොහොතේ කිසිවක් කියන්නේ කරන්නේ නැති නිසා සිතිවිලි ගැන අවධානය යොමු කර බලන්න. මෙතන කවුද හිතන්නේ? කිසියම් ප්‍රේසියක්ද මේ සිතිවිලි පාවිච්චි කරන්නේ? කෙලෙස් සහිතවද සිතිවිලි පරිහරණය වෙන්නේ? ඒ ගැන විමසිලිමත් වෙමු. සමහර විට බැලූ බැලූ සිටිවිල්ලේ ක්ලේශයන් දකින්ට ලැබුන්නේ මතු පිටවත් පිටුපස සැඟවීවත් එයින් සමස්තය ගැනම අවසාන නිගමනයකට එන්නේ නැතිව ක්ෂණිකව මතුවන කෙලෙස් තියෙනවද? අකුණක් ගහනවා වගේ මොහොතකට පත්තු වී අතුරුදහන් වෙන ඒතම සමගාමීව බලන්න පිවිතුරු බව කිසියම් දෙයක් ගැන හිතන්නේ කිලිති වූ ආකල්පවලින්ද මමත්වෙන් ආත්මාර්ථකාමී කමින් මසුරු බවින් සහ තවත් කෙලෙස් වලින් කිලිති වූ ආකල්ප වලින්ද හිතන්නේ නැතිනම් පිරිසිදු පිරිසිදු යටි අරමුණු සැඟවුණු අරමුණු නැති ස්වභාවයක්ද තියෙන්නේ. නිහඬව අහිංසකව භාවනාව පටන්ගත් කාලේ කටයුතු කළ ආකාරයයි දැන් භාවනා කරන බව අත්යි දැනගත්තහම කටයුතු කරන ආකාරයයි අතර රඟපෑමක් තියෙනවද? භාවනා කරන කෙනෙකු බව ඔප්පු කරන්න උත්සාහ කරනවද? කාම ලෝකේ ගන්න දෙනු අඩු කර තිබෙන්නේ සමාජයට තියෙන බය නිසාද, ඕනකම තියාගෙන බිය නිසාද, නැතිනම් ඇත්තටම ඕනකමක් නැති නිසාද? මේ කාරණයත් කාරණා දෙකත් එන්න පිරිසිදු හිත ක්ෂණිකව ඇති වෙලා නැති වෙලා යනවා. නමුත් එහි ස්ථාවර බවක් තියෙනවද? එතකොට මෙන්න මේ විමර්ශනයන් ත්‍රිත්වයම ඔක්කොම හයයි අපි තුනක් පුහුණු වුණා. ඉතිරි විමර්ශනයන් සාමාන්‍ය කටයුතු වලදී තමා කළ යුත්තේ. මේ සයාකාර වූ විමර්ශනය නොකඩවා ගැඹුරින් ගැඹුරට අවංකව කරනවා නම් ඒ හොඳටම ඇති විදර්ශනාව විදිහට ඕනෑම කෙනෙක්ට කළ හැකි. සරලයි, ප්‍රායෝගිකයි, මෙන්න භාවිතයට පහසුයි. ජීවිතේම විපස්සනාවක් කරගන්න පුළුවන් බව මෙතනින් පසක් වුණා නම් හොඳටම ඇති. ඒ විවෘත භාවයත් සමග අද විදසුනට නිදසුනක් වැඩසටහනින් අප සමුගනිමු. සෑම දිනාටම සිතක්ම වේවා, ශාන්තියක්ම වේවා, සනසිල්ලක්ම වේවා.